Honorable Minister Dr. Vijayadasa Rajapaksha, you have 30 minutes.
Not 40.
It will be reduced to 30 minutes.
Garu Sabhapati Tumani, my Kata Patangana Kali Mamika, Karanayak Vitarak Matak Karanawa. I am not going to respond to the speech made by Honorable Sumandiran, but I want to just remind him one or two factors which are more relevant to his own speech. In the first place, that I couldn't believe that whether he was making this speech, knowing that he is making the speech in the parliament or a Pradeshiya Sabha, Jaffnao, Potuillo, Sambhya. Honorable Chairman, Honorable Sumandiram went and argued in the determination matter in the Supreme Court. Now he is so frustrated, the frustration was displayed throughout his speech. And most of the times you are frustrated. Can you remember when the determination was given in the 21st Amendment to the Constitution, while sitting on the same seat, didn't you tell that you must send the Supreme Court home? Shrestha Adhikaranaya, yedara yavanna ona kiyala, me parliamentary prakashayak karapu ekama tanatta ekama mantrithuma obathuma. Tamunge vaasiyatai kiyala hitena nadu thinduwak dunnama dan ævilla kiyenawa shrestha adhikarane thindu walin pita yanna ba. You should not violate the determination made by the Supreme Court. What is this double standard? Then honorable speaker, that the other
honorable
issue is
honorable Sumandiran.
My name is being referred to. There is no contradiction between the position I took then and now. It is not on whether the Supreme Court is right or wrong. Even when the Supreme Court is wrong, we have to comply with that. But I have the right to say that they were wrong. Even in this case, I just said that they were wrong in rejecting my petition for to interfere
Thank
in this
you.
Matter. So my position has not been contradicted.
Thank you, Honorable Minister.
Aru Sabhapatumani. මේ පාර්ලිමේන්තුව තුළ ශ්‍රේෂ්ඨාධිකරණය දීපු නඩු තීන්දුවක් උල්ලංඝනය කරන්න පළවෙනි වතාවට කටයුතු කරපු අවස්ථාව තමයි පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීමේ අවස්ථාව. අපි ඒකට හොඳ පනත් කෙටුම්පතක් හදලා ඉදිරිපත් කරා. ඒ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයට පිටින් ගිහිල්ලා ඒකට විරුද්ධව ගිහිල්ලා මේ පාර්ලිමේන්තුව සම්මත කරා. එදා ආණ්ඩුව නියෝජනය කරා මම හිටියා ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා හිටියා මම ඒකට විරුද්ධව හිටියේ අද එදා ඒ කරපු මැදිහත් වීම විශේෂයෙන්ම සුමන්ත්‍රයන් මන්ත්‍රීතුමා එදා ගරු අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කරපු බලපෑම මත ඒ සිද්ධ කරපු සංශෝධන නිසාද මොකද වෙලා තියෙන්නේ මුළු රටේම ජනතාවට පළාත් සභා ඡන්දය අහිමි වෙලා තියෙනවා ඒකේ පළවෙනි වගඋත්තරකාරයා ගරු සුමන්ත්‍රයන් මන්ත්‍රීතුමා. මොකද ඔබතුමා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලොකු බලපෑමක් කරලා තව කීප දෙනෙක් හිටියා.
ඒකේ I was in the opposition. You are a member of the cabinet. You must take responsibility for that. I was a member of the opposition even at that time.
Honorable Minister.
ගරු සභාපතිනි මම කැබිනට් එකේ හිටියා. කැබිනට් එකෙන් හරි පනත් කෙටුම්පත සම්මත කරලා එව්වා මෙහාට. එතකොට සියලු පියවර අරගෙන නිවැරදි පනත තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. ඒ පනත කාරක සභා අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයට පිටින් ගිහිල්ලා මෙතුමන්ලගේ අවශ්‍යතාවයන් සපුරන්න ගිහිල්ලා සංශෝධනය කරපු නිසා අදටත් රටේම ජනතාවට පළාත් සභා ලොස්ට්. පළාත් සභා ඡන්දය තියන්න බෑ. කවුද හැදුවේ අවුල? අවුල හැදුවේ ප්‍රධානී ඔබතුමා. ඉතින් ඒක නිසා මම මේ කියන්නම් මේක ගැනත් ගරු සභාපතිතුමනි මේක සාම්ප්‍රදායිකව ගෙනාපු විපක්ෂයේ විසින් ගෙනාපු කතානායකතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් හැබැයි ගරු සභාපතිතුමනි මම සාම්ප්‍රදායික කතාවක් මෙතන අද කරන්නේ නැහැ විශ්වාසභංගේ සාම්ප්‍රදායික වුණාට මගේ උත්තරේ සාම්ප්‍රදායික වෙන එකක් නැහැ හේතුව මේක ආණ්ඩුවට විරුද්ධව ගෙනාපු විශ්වාසභංගයක් නෙවෙයි ආණ්ඩුවේ කිසිදු තීරණයක් සම්බන්ධව ගෙනාපු එකක් නෙවෙයි මේක මේක ගෙනල්ලා තියෙන කතානායකතුමාට එරෙහිව ඇත්ත වශයෙන්ම පහුගිය අවුරුදු කීපය තුල අපි දැක්කා මූලාශ්‍රයේ අඩුපාඩු ගොඩක් දැක්කා මම විවේචනය කරලා තියෙනවා විපක්ෂෙත් විවේචනය කරනවා ආණ්ඩු පක්ෂෙත් විවේචනය කරනවා මම මගේ හිතේ තිබුණ සැකේ තමයි කොයි වෙලාවෙ හරි ආණ්ඩු පක්ෂෙන් කතානායකතුමාට විරුද්ධව විශ්වාස භංගයක් ගේනවයි කියලා ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. මේ මන්ත්‍රීලා මට කියලා තියෙනවා මේ කතානායකතුමා විපක්ෂයට ඉල්ලන හැම වෙලාවටම දවසම කාලෙ කන්නත් දෙනවා. අපිට වැදගත් දෙයක් කතා කරන්නාම මේ කතානායක අපිට ඒ අවස්ථාව දෙන්නේ. ඇත්තටම මම හිතුවා අපේ මන්ත්‍රීලා ආණ්ඩු පක්ෂෙන් ඉඳන් ගෙනේ කියලා. මේ කොහොමුණත් ඒගොල්ලෝ ගෙනාවේ නැහැ, විපක්ෂේ ගෙනාවා. හොඳයි, ගෙනාපු එක හොඳයි. ඕන තරම් විශ්වාස භංග යෝජනා ගේන්න. ඒක නිසා තමයි ඒකට තිබෙන්නේ ප්‍රතිපාදන සපයලා. එතකොට දැන් ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීලා දැඩි විවේචනයට ලක් කරනවා කතා නැගතුමා. මොකද ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීලාට උමනා විදියට එතුමා අවස්ථාව දෙන්නේ නැහැ. විපක්ෂ මන්ත්‍රීලා එතුමට ඒ අවලාදෙම කරනවා. මොකද ඒගොල්ලන් සෑහීමටපත් වෙන්නේ නැහැ දෙන ප්‍රමාණය අනුව. ඉතින් බලනකොට මේ අපේ පාර්ලිමේන්තුවේ කතා නැගතුමා ෆුට්බෝල් එකක් වගේ. මෙහෙන් එහාට ගහනවා, එහෙන් මෙහාට ගහනවා. දැන් කතානායකතුමාගේ හොඳක් කියන්නේ දැන් කවුරුවත් නැහැ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? කතානායක කෙනෙකුට දෙපැත්ත සනසන්නත් බෑ, එක පැත්ත සනසන්නත් බෑ. ඔබතුමා දන්නවනේ ඔය වගකීම දරන්නේ මේ මොහොතේ ඔබතුමා. ඒ නිසා ඔබතුමාටත් යම් නීතියක් අනුව ක්‍රියා කරනකොට මේ හැමෝගේම ඉල්ලීම් වලට අහුම්කන් දීලා හැමෝම සතුටු කරන උත්තර තීන්දුව ඔබතුමාට ගන්න බෑනේ. හිත ඔය පුටුවේ වාඩි වෙන කාටත් ඒ ප්‍රශ්නෙට මූණ දෙන්න සිද්ධ වෙනවා. දැන් මම ඔබතුමාට පෙන්නුම් කරනවා මේ විශ්වාස භංගය. මේ විශ්වාස භංග යෝජනාව මම හිතනවා, මම විශ්වාස කරනවා මේක අපේ ලක්ෂ්මන් කිරියල් ඇමැතිතුමාලටත් කවුරු හරි දීපු වැරදි නීති උපදෙස් මත සකස් කරපු විශ්වාස භංගයක්. හේතුව දැන් බලන්න ගරු කතානායකතුමනි, මේක පළවෙනි කාරණය. එම පනත් කෙටුම් පතේ කියන්නේ මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක. එම පනත් කෙටුම් පතේ 13 වෙනි වගන්තිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරලා තියෙනවා. ඒක නිසා සරල බහුතරයකින් ඒක සම්මත කරන්න බෑ කියලා. දැන් බලන්න පනත ගණ්ඩ මන්ත්‍රීතුමා 80 මන්ත්‍රීර මන්ත්‍රීතුමා ගිහිල්ලා හිටියනම් පනත කියවනවා
මම.
පනතේ 13 වෙනි වගන්තිය පහතු පනතේ 13 වෙනි වගන්තිය පනත් කෙටුම්පතේ 13 වෙනි වගන්තිය අංක 1යි. එතකොට ඒ වගන්තිය සංශෝධනය කරලා තියෙනවා. ගරු ලක්ෂ්මන් කිරියල් මහත්තයා ඒක සංශෝධනය කරලා තියෙනවා. එතකොට ඒ පළවෙනි ප්‍රකාශය වැරදි. පළවෙනි චෝදනාව. දෙවෙනි චෝදනාව බලන්න, එම පනත් කෙටුම්පතේ 20 වෙනි වගන්තිය සංශෝධනය කරලා නැහැ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේට අනුකූල වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මත. බලන්න ගරු සභාපතිතුමනි, පනත් කෙටුම්පතේ 17 වෙනි වගන්තිය කියන්නේ සම්මත කරපු පනතේ 16 වගන්තිය. ඒක සංශෝධනය කරලා තියෙන්නේ. කවුද කියන්නේ සංශෝධනය කරේ නැහැ කියලා? මොකද්ද මේ චෝදනාව? මම මේ අවස්ථාවේ මේ කතානායකතුමා වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. මම විපක්ෂයේ හිටියත් මම කරන කතාව තමයි යද මේ කරන්නේ. කතානායක වෙනුවෙන් තුමා වෙනුවෙන් මම පෙනී හිටින්නේ නැහැ. විපක්ෂයේ ඉඳගෙනත් මම මේක කියනවා. මම විපක්ෂේ නා. එතකොට මේක වැරදි. කෙටුම්පතේ 17 වෙනි වගන්තිය සම්මත කරපු පනතේ 16 වෙනි වගන්තිය විදියට අංක වෙලා තියෙනවා. ඒක සංශෝධනය කරලා තියෙනවා. ඊළඟට 3 වෙනි එක බලන්න. පනත් කෙටුම්පතේ 20. පනත් කෙටුම්පතේ 20 සංශෝධනය කරලා නැහැ කියලා ඔබතුමාලා කොහොමද කිරියල් ඇමතුමා මේකට දැම්මේ? 20 වෙනි වගන්තිය අයින් කරලා තියෙන්නේ. 20 වෙනි වගන්තියක් නැහැ ඒකේ. එතකොට ඒක සම්පූර්ණයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව ඒක සංශෝධනය වෙලා තියෙනවා. 4 වෙනි කාරණේ. පනත් කෙටුම්පතේ 33(6) යන්න. 33(6). ඒක නව පනතේ අංක 29යි වගන්ති 29 අනු වගන්ති අංක 6. 5 වෙනි කාරණය පනත් කෙටුම්පතේ 34(1) සම්මත කර පනතේ 30(1). ඊළඟ එක 35(1) සම්මත කර පනතේ 31(1). එතකොට මේ වගන්ති තුනේ ගැටලුවක් තියෙනවා ගරු සභාපතිතුමනි. මොකද දෙවනි වතාවට එම වරදම කළොත් පනත් කැටුම්පතේ කියනවා මුල් දඬුවමට දෙන දඬුවම වගේ දෙගුණයක් දෙන්න කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ කියලා තියෙනවා ඒක එහෙම කරන්න බෑ කියලා. එතකොට ඒ එක වාක්‍යයක් ඉවත් කිරීම මේ වාක්‍ය මේ වගන්ති තුනේ සිද්ධ වෙලා නැහැ. හැබැයි මේ පනත් කෙටුම්පත සම්මත කරලා ඊළඟ සතියේ කැබිනට් මණ්ඩලයේදී මේ සංශෝධන ඇතුළු අනිත් සංශෝධන කරන්න අපි අනුමත කරලා මම දන්න විදිහට දැන් ගැසට් කරලා තියෙනවා. ඊළඟ කාරණේ බලන්න කරු සභාපතිතුමනි කෙටුම්පතේ 21 වගන්තිය. 21 වෙනි වගන්තිය තිබුණේ තේ දෝෂෙමයි. දෙගුණයක් දඬුවම. අලුත් පන සම්මත කරපු පනතේ 19 වෙනි වගන්තිය ඒ සංශෝධනය කරලා තියෙනවා. එතකොට කොහොමද මේ විශ්වාස මංගයකදී වගකීමකින් තොරව මෙහෙම දේවල් කරන්නේ? සංශෝධනයේ වෙච්ච සංශෝධනයේ නෝනයි කියලා කොහොමද කියන්නේ? 20 වෙනි වගන්තිය ගැලපෙන්නේ නැහැ කියපුවම 20 වෙනි වගන්තිය ගලවලා ඉවත්ම කරලා දාලා තියෙද්දිත් කියනවා 20 වෙනි වගන්තිය සංශෝධනය කරලා නැහැ කියලා. කොහොමද එහෙම කියන්නේ? එතකොට පනත් කෙටුම් පතේ තියෙනවා 22 වෙනි වගන්තිය. ඒකෙත් තියෙනවා මේ දඬුවම දෙගුණයක්. සම්මත කරපනත 20 වෙනි වගන්තියේ ඉවත් කරලා තියෙනවා. ඊළඟට 9 වෙනි අංගය විදිහට තියෙනවා පනත් කෙටුම් පතේ 31 වෙනි වගන්තිය. ඒක පනත් කෙටුම් පතේ 27 වෙනි වගන්තිය. ඒක සංශෝධනය කරලා තියෙනවා. මං හිතන්නේ ගරු කිරියල් ඇමතුමා ඔබතුමාලා නිහතමානීව පිළිගන්න මේ විශ්වාස භංග යෝජනාව හදලා තියෙන්නේ පනත් කෙටුම් පතයි සම්මත කරපු පනතයි දෙක දිහා බලන්නේ නැතුව අර සම්මත කරපු පනතේ වගන්තිය 21 බලනවා කෙටුම් පතේ 21ට. හරිනේ සභාපතිතුමා? එතකොට මේක තේරෙන්නේ නැහැ. මොකද වගන්ති අංක වෙනස් වෙලා හැම පනතෙම එහෙම වෙනවා සම්මත කරනකොට සංශෝධන ආපුවාම. ඒක නිසා දැන් මේ චෝදනා 9න් වගන්ති 4ක තියෙනවා අඩුවක් අර දඬුවම සම්බන්ධ දීපු නිර්දේශය. ඒ වගන්ති 4ටම සංශෝධන දැන් සම්මත කරලා කැබිනට් මණ්ඩලයෙන් ඒක ගැසට් කරන්නේ අවල තියෙනවා. එතකොට දැන් මේ මානව හිමිකම් කොමිෂන් සභාවේ දීපු නිවේදනයක් ගැන කිව්වා මේක වැරදි කියලා. මම අභියෝග කරනවා මානව හිමිකම් කොමිෂන් සභාවට ඇවිල්ලා පුළුවන් නම් පෙන්වන්න. දැන් සුමන්දිරන් මහත්තුමා මහා ලොකු ප්‍රශ්නයක් විදිහට මානව හිමිකම් කොමිෂම ගැන කතා කරා. මානව හිමිකම් කොමිෂමට තව ඕන එකකට මේ අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. පුළුවන් නම් ඇවිල්ලා පෙන්වන්න කියන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණේ මම කිව්වා කරුණු 4 වගන්ති 4ක එක වගන්තියක් ඉවත් වෙලා නැහැ ඒක පේලියක්. ඒක ඇත්ත. අපි ඒක නිවැරදි කරන්න පියවර අරන් ඉවරයි. පුළුවන් නම් ඇවිල්ලා පෙන්වන්න කියන්නේ මොකද්ද කියලා කරලා තියෙන මේ පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරේ, මගේ අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරේ. නමුත් මේ පිළිබඳව සොයලා බලලා ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව අපි හොයලා බලලා තමයි මේක සම්මත කරන්න කටයුතු කරේ. එතකොට මේ පනතේ මේ පනත සම්මත කරාට පස්සේ දැන් සුමන්තිරන් මන්ත්‍රීතුමා කියනවා පක්ෂ නායකයෝ එකඟ වුණාලු, නැත්නම් පක්ෂ නායකයෝ කිව්වලු කතානායකතුමාට මේක එන්ඩෝස් කරන්න එපා. That don't endorse it until that we take a final decision. Can you do it? When the parliament has passed a bill, just because the party leaders make a request to hold it, can the speaker hold it or just to delay the endorsement? Can you do it? I will show that what the provisions are. Article 78 of the Constitution. Every bill shall be published in the Gazette. That is number one. The passing of a bill or a resolution by Parliament shall be in accordance with the Constitution and the standing orders of Parliament. Any one or more of the standing orders may be suspended by the Parliament in the circumstances and in the manner prescribed by the standing orders. Any amendment, section 74. The Speaker shall endorse on every bill passed by the Parliament a certificate in the following form. Then how does it say? Once the bill is passed, Speaker shall. He has no discretion. It may be wrong, it may be a good bill, it may be a bad bill. But it is a decision for the members of the Parliament, not for the Speaker. If the Parliament by majority has passed the bill, it is the duty of the Speaker, he shall endorse. That is in the Constitution, Article 79. Standing Orders number 74. As soon as maybe after a bill has been passed, I insist. As soon as maybe after a bill has been passed by Parliament, the Speaker shall endorse the bill in Sinhala, Tamil, and the certificates as specified in Article 79 of the Constitution. Assuming that there had been some amendment which are contrary to the Supreme Court determination, we'll assume it. What is the duty of the Speaker? If the bill has been passed by the majority, it is the duty of the Speaker. He shall endorse. Online safety bill එක ගැන කරුණු නාමයක් තියෙනවා චෝදනා නාමයක් චෝදනා නාමෙම බොරුනේ කරු සභාපතිතුමනි පදනමක් නැහනේ එක්ක කවුරු හරි දීපු ලනුනේ ගරු කිරියල් ඇමතිතුමනි නීතිඥවරුත් සමහරලාට දෙනවා එක එක ලනු ගරු විපක්ෂ නායකතුමාගේ පියා තවසක් මාව කැඳවලා මගේ නීති උපදේශයක් ඇහුවා ජනාධිපතිවරු නීතිඥ කණ්ඩායමක් එකතු වෙලා එතුමට නඩුවකට අවශ්‍ය ලිපි ලේඛන හදලා දීලා තිබුණා. ඒ ලිපි ලේඛන හදලා නඩුව ගොනු කරන්න ලැස්ති වෙලා එතුමා මට ගෙන්නලා මගෙනුත් ඇහුවා මේක නීත්‍යානුකූලව මේක වැරදිද මේක හොඳද කියලා. මම ඒක අධ්‍යයනය කරලා එතුමට එක උපදේශයක් දුන්නා මේ නඩුව නොපොර හිටියොත් ඔබතුමාට වෙන හානියට වැඩිය මේ නඩුව පැවරුවොත් ඔබතුමාට වෙන හානිය සිය ගුණයකින් විතර වැඩි කියලා. එතුමා මේ ෆයිල් ලිපි ගොනු එහෙමම කිව්වා පැත්තකට දාන්න කියලා. ඉතින් ජනාධිපතිවරට රාජ්‍ය නායකින්ට එහෙම උපදෙස් දෙන අය ඉන්නවා. මම දන්නේ මේකට කවුද උපදෙස් දුන්න නීතිඥවරු කියලා. අපේ අධ්‍යක්ෂින් මේවා. දරු සභාපතිතුමනි මම මේ රටේ රාජ්‍ය නායක හුඟක් අයගේ නීතිඥවරයා විදිහට කටයුතු කරා. සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ නීතිඥවරයා විදිහට උපදේශ දුන්නා නඩුවලට පෙනී හිටියා ආර් ප්‍රේමදාස ගරු ජනාධිපතිතුමාගේ ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ මම හිටියා නීතිඥවරයා විදියට ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නීති උපදේශක විදියට හිටියා ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හිටියා නීතිඥ උපදේශක විදියට ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නඩු කටයුතු ඔක්කොම මම කරලා තියෙනවා මම නීතිඥ නීති උපදේශකයක් නොවුනේ රාජ්‍ය නායකයෙකු අතරින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විතරයි අනිත් හැම එක්කෙනාගෙන් මම නීති උපදේශක විදිහට කටයුතු කරලා තියෙනවා. ඉතින් දැන් මම කිව්වේ මේ කාරණේ කිව්වේ මට ඒක කියා ගන්න නෙමෙයි උවමනා තියෙනවා. මේ උපදේශ දෙනකොට දැන් බලන්න අද විපක්ෂයට විපක්ෂයේ ලොකු අසීරුතාවයක දාලා තියෙනවනේ. එතකොට මේ විපක්ෂයට මේ අසීරුතාවයට දැම්මේ මේ නීති උපදේශ දුන්නායනේ කවුරු හරි. මම දන්නේ නැහැ සුමන්දිරන් මැතිතුමාද කියලා මේක ඇදුවේ. කවුරු හරි හදපු එක්කෙනා අද දැන් මේකෙන් මේ මේ විශ්වාස මංගේ ගෙනල්ලා විපක්ෂයට ලැබෙන කීර්තිය මොකද්ද? එහෙම එකක් ලැබෙනවද? නෑ. මේ අපකීර්තියක් එන්නේ. මේ විශ්වාස මංගේ ගෙනල්ලා දවස් 3ක් 30 තර්ක කරනකොට ඒක දිගටම අපකීර්තියක් වෙනවා. කතානායකතුමාගේ අඩුපාඩු ගන්න තියෙන බව පිළිගන්නවා. ඒක කිරියල් ඇමෙතුමත් කිව්වා හැම කතානායකෙම තිබුණා. ඒව හදාගන්න එක අපේ ඩියුටි එක. අපේ වගකීම. මොකද එහෙම මම කියන්නේ එතුමා අපිටයි තිත් නැහැ ඒගොල්ලන්ටයි තිත් නැහැ. එතුමා මේ පැත්තෙන් තමයි ඒ පුටුවට ආවේ. ওই පුටුවට ආවට පස්සේ අපිටයි තිත් නැහැ. එතුමා අපිට බැඳිලත් නැහැ. විපක්ෂයට ණයත් නැහැ. එතුමා එතුමාගේ කටයුතු කරනවා. එතකොට එතෙන්දී දැන් මේ විශ්වාස භංග යෝජනාවේ පළවෙනි කොටසේ දෙවෙනි කොටස ඔබතුමා කරුණා කරලා බලන්න. මොකද්ද දෙවෙනි කොටසේ තියෙන්නේ? දෙදස් විසිහතර පෙබරාරි විසියයි දෙන්න පැවති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභා රැසීමේදී පොලිස්පති ධූරය සඳහා ජනාධිපතිවරයා කර තිබුණු නිර්දේශය මෙමයි කියන්නේ මම අයිල් කෝටිට කිරියල් ගරු ඇමතුමනි කෙසේ වුවද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 41 ඉයන්න ව්‍යවස්ථාව අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභා රැසීමකදී ඡන්දය දීමෙන් වැළකී සිටීමක් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සලසා නොමැති බැවින් නීති ඉදිරියේ ඡන්දය දීමෙන් වැළකී සිටීම විපක්ෂ වීමක් ලෙස සලකනු ලබන්නේ නම් හා ආණ්ඩුක්‍රම විවත්තාවේ 41 ඊයන්න පහ විවස්ථාව අනුව උක්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් සමසමව ඡන්දය ලැබුණාසේ සලකන්නේ නම් සභාපතිවරයා වශයෙන් මාගේ තීරක ඡන්දය ද පක්ෂව ලබා දෙන බව කාරුණිකව දන්නමි. මේක තමයි ප්‍රශ්නේ. දැන් ගරු සභාපතිතුමනි, මේ විවස්ථාදායක සභාව අපි කවුරුත් එකට එකතු වෙලා සාකච්ඡා කරලා ගෙනාවේ. එකම එක ඡන්දයක් විතරයි මේකට විරුද්ධව දුන්නේ. එතකොට මේ විවස්ථාදායක සභාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව තියෙනවා ආණ්ඩුක්‍රම විවස්ථාවේ 41 ඊ වගන්තිය. 41 ඊයන්න. ඒකේ 41 ඊයන්නේ පහේ කියනවා the chairman or the other members presiding shall not have an original vote. But in the event of an equality of votes on any question of decision at any meeting of the council, chairman or other member presiding at such meeting shall have a casting vote. දැන් මෙතෙන්දි ස්ථාදායක තුමනි, අපි දීලා තියෙන බලේ මේ විවස්ථාදායක සභාවට 10 දෙනෙක්පත් වෙන්න සමහරු නිල බලේ. හැබැයි කතානායකතුමාට මම චෝදනාවක් කලින් කරලා තියෙනවා, දැනුත් කරනවා. මේ අර කුඩා පක්ෂවලින් කෙනෙක්පත් කරගන්න ඕනේ. ඒ කුඩා පක්ෂවල තියෙන අවුල නිසා, ඒගොල්ලන්ගේ අතර තියෙන ගැටුම නිසා එක්කෙනෙක් තමපත් කරන්නේ නැහැ. ඒක අඩුපාඩුවක්. හැබැයි මේ විවස්ථාදායක සභාවට අපි පත් කරපු නිල බලයෙන් 3 දෙනයි, ගරු කතානායකතුමා, ගරු අගමැතිතුමා, ගරු විපක්ෂ නායකතුමා, තවත් මන්ත්‍රීලා 4 දෙනෙක් සහ සිවිල් සමාජයෙන් 3 දෙනෙක් අපි මේක 19 වෙනි විවස්ථාවෙන් පළවෙනි වතාවට සිවිල් සමාජයට දෙන රෙකග්නිෂන් එකක් විදියට සිවිල් සමාජයේ ඉතාමත්ම ඉහළ මට්ටමේ පිළිගැනීමක් තියෙන උගතුන් බුද්ධිමතුන් 3 දෙනෙකුට දාන්න අපිට අවස්ථාව ලබා දුන්නා. දැන් එහෙම 3 දෙනෙක් අපි සියලු දෙනා එකඟත්වයෙන් පත් කරගෙන තියෙනවා. දැන් පත් කරගත්තට පස්සේ දැන් මේ ප්‍රශ්නයක් එනවා, යෝජනාවක් එනවා විවස්ථාදායක සභාවට, පොලිස්පති කෙනෙක් පත් කරන්න ඕන. එතකොට විවස්ථාදායක සභාවේ සමාජිකය තීන්දු ගන්න ඕන. මේ සභාවේදී 4 දෙනෙක් පක්ෂ වෙනවා, දෙන්නේ විරුද්ධ වෙනවා, තව දෙන්නේ කියනවා අපි සම්බන්ධ වෙන්නේ නැහැ, අපි ඇබ්ස්ටේන් වෙනවා, වැළකී සිටිනවා. කවුද මේ සමාජිකයෝ දුන්නට දෙන්නට මේ බලය දුන්නේ? එහෙම කරන්න බලයක් තියනවද? ආණ්ඩුක්‍රම විවස්ථා උල්ලංඝනය කරලා තියෙන්නේ ආණ්ඩුක්‍රම විවස්ථාදායක සභාවේ ඉන්න සමාජිකයෝ දෙන්නා. විශ්වාසය භංග වෙන්න ඕනේ දෙන්නගේ. ඇයි එහෙම කියන්නේ? දැන් ගරු මහාචාර්ය ජීල් පිරිස්මෙතුමා මෙතන ඉන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අහන්නේ බෙන්චස් විනිසුරරුන් 3 දෙනයි, 5 දෙනයි, 7 දෙනයි. If you want that CJ can appoint a full bench including all the 17 members of the Supreme Court. එහෙම නඩුවක් අහලා තීන්දුවක් දුන්නම බහුතරයේ තීන්දුව නෙමෙයිද තීන්දුව? බෞතරේ තීන්දුව තමයි තීන්දුව. අපි ගමු උදාහරණයක්. විනිසුරවරු 5 දෙනෙක් ඉන්නවා. එක විනිසුරවරයෙක් නඩු තීන්දුව ලියනවා. එක විනිසුරවරයෙක් ඒකට එකඟයි කියලා අස්සම් කරනවා. අනිත් 3 දෙනාට කියන්න පුළුවන්ද? නැහැ නේ, අපි 3 දෙනා ඇබ්ස්ටේන් වෙනවා. සුප්‍රීම උසාවියක් ලංකාවේ නැහැ නේ, ඒක වහන්න වෙනවනේ. ඇබ්ස්ටේන් වෙන්න බෑ, විරුද්ධ වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට අතරමැද නැහැ. එක්කෝ ඒ ලෝකේ එක්කෝ මේ ලෝකේ, දෙලොවක් අතර බෑ ගරු කතානායකතුමනි. එතකොට මේ විවස්ථාදායක සභාවේ ඒ සමාජිකයෝ දෙන්න මන් දන්නේ කවුද කියලා? මං අහලත් නැහැ, මට දැනගන්න ඕනත් නැහැ. ඒ සමාජිකයෝ දෙන්න කියනවා නම් අපි ඇබ්ස්ටෙන් වුණා, අපි ඡන්දෙ දිනුනේ වැලකේ හිටියා කියලා ඒ දෙන්න ආණ්ඩුක්‍රම සත්තා උල්ලංඝනය කරලා තියෙනවා. ඒගොල්ලන්ට විරුද්ධව ඇක්ෂන් ගන්න ඕන. එතකොට මොකද්ද මේ විශ්වාස මංගේ කතානායකතුමාට? හරි, අපි තර්කයක් විදියට කියමුකෝ ගරු කතානායකතුමනි, මේ විශ්වාස මේ පනත් කෙටුම්පත ඔන්ලයින් සේෆ්ටි බිල් එක 100%ක්ම නීති විරෝධී කියමුකෝ. ඒක හොඳම නෑ, ඒක ලෝකේ තියෙන නරකම පනත. කතානායක මොනෝ කරන්නද? කතානායකතුමාට කතා කරන්න පුළුවන්ද? කතානායකතුමාට සංශෝධන යෝජනා කරන්න පුළුවන්ද? කතානායකතුමාට පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද? මොකක්වත් කරන්න බෑ. එහෙනම් ගේන්න, ඒ වැරද්ද කරලා තියෙන නම් ආණ්ඩුව. එහෙනම් ගේන්නකෝ ආණ්ඩුවට. ගෙනෝනම් ගෙනෝන ආණ්ඩුවට අපි අපි වගකීම ගන්නවා. මේ පනත ගෙනාවේ අපි. මේ පාර්ලිමේන්තුවේ බහුතරය මේක ඡන්දේ දුන්නා. එතකොට මේ ආණ්ඩුවේ කටයුත්තක්. කතානායකතුමාට ඔප්ෂන් නැහැ. චොයිස් නැහැ. He has to endorse. එතුමාට මේක හොඳද සුදුද කළුද කියලා බලන්නයි තියන්නේ. ඉතින් එතුමා පාර්ලිමේන්තුවේ බහුතරය ගත්ත සම්මත කරපු පනත එතුණ අස්සම් කරන්නේ නැතුව මොකද්ද කරන්න කියන්නේ? මේ පක්ෂ නායකයෝ ටිකක් එකතු වෙලා කිව්වයි කියලා මේ ආණ්ඩුක්‍රම ගත්තාට යටතේ කතානායකතුමාට බල කරලා තියෙන ඒ වගකීම පැහැරාරින්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. ඒ නිසා මේක ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ඔබතුමාලට ඇත්තටම මම මේ අවංකව කියන්නේ මේක ඔබතුමාලට දීපු වැරදි උපදේශ මත ඉදිරිපත් කරපු එකක්. ඇත්තටම ඔබතුමාලා අමාරුවය දාන්න දුන්න එකක් මේක.
Honorable Lakshman Kiriyalla.
Ituba mage nama kiyapasarayak kiyuwa bang etubagen ahuwe bohoma sarala prashneyak. Dan obutuba o viyastha daayaka sabhawa athule e katiyutu awasanna wenakota paksha waham wela thibbe chanda 4. Hari. Dan obutuba kiyana me paswini chandaya viyastha daayaka sabhawa thula pawichchi karala ne. Pawichchi karala ne. අපේ ධම්මික දිසානායක මහත්තයා ලියලා තියෙන්නේ දරාදිවතුමාට ඡන්ද 4ක් පක්ෂව, ඡන්ද 2ක් විපක්ෂව, ඡන්ද 2ක් වැළකී හිටියා. ඒත් බා ඔබතුමාගේ ගැහුවේ විවස්ථාදායක සභාව අවසන් වෙනකොට තිබ්බ ඡන්ද 4 පහ වුණේ කොහොමද කියලා. ඒක උනේ ඒක එහෙම කරන්න බෑ. මොකද විවස්ථාදායක සභාව අවසන් වෙන පස්සේ ඡන්ද පාවිච්චි කරන්න බෑ.
Thank you honorable minister.
No please. What is the hurry?
There is a limited time sir.
What is the hurry? මගේ වෙලාවෙන්
it's honorable minister's time.
මගේ නම 10 පාරක්
කරලා කිව්වා. Time to clarify.
දැන් හරි මම ඔබතුමාට උත්තර දෙන්න.
4 5 වුණේ විවස්ථාදායක සභාව තුල 4 5 වෙලා නැහැ. හරි. කතානායකතුමා ඔය කියන තර්කය ඔය වැලකී සිටීම විරුද්ධ වුණා කියන තර්කය විවස්ථාදායක සභාව තුළ ඉදිරිපත් කළාත් නෑ. හරි. විවස්ථාදායක සභාව යුරෝපයේ පස්සේ එතුමා ජනාධිපතිතුමා ලියුමක් ලියනවා. ආ හතර පහ කළා. එහෙම කරන්න පුළුවන් විකාරනේ.
Thank you honorable minister.
හරි thank you. ගරු කතානායකතුමනි විවස්ථාදායක සභාවේ වෙච්ච දේවල් අපි දන්නෙත් නෑ. විවස්ථාදායක සභාවේ වෙන දේවල් අපිට කියන්නෙත් නෑ. අපිට එහෙම තීන්දුව ඇරෙන්න වෙන දේවල් දැනගන්න උවමනාවකුත් නැහැ. විවස්ථාදායක සභාව හැදුවේ අපි. හැබැයි දැන් මෙතුමා කියන විදිහට
ඔනබල් ලක්ෂ්මන් කිරියල්ල
ඔතන දැන් මේ විවස්ථාදායක සභාවේ සිද්ධ වෙච්ච ඒවා දන්නේ කියන එක විහිළුවක්. එහෙම දන්නත් නැත්නම් කතා කරන්න එපා.
ඔනබල් ලක්ෂ්මන් කිරියල්ල
බාගා තියෙනවා මට සෙක්‍රටරියට් එකේ දුර විවස්ථාදායක
සභාවේ ඔනබල් ලක්ෂ්මන් කිරියල්ල that's not a point of order.
No.
That is not a point of order honorable.
No but I am saying
ගරු සභාපතිතුමනි මම කිව්වේ මේ
honorable lakshman
kiriyalla සභාවේ
honorable lakshman
kiriyalla he does not know what happened in the constitutional council that he should talk
honorable lakshman kiriyalla that's not a point of order thank you
if he did not know what happened in the constitutional council he should talk
this is not a point of order honorable
but lakshman kiriyalla but the legal point it's a constitutional point
yes
constitutional
thank you
point.
Thank you honorable minister
සභාපතිතුමනි මං කියපු එක ගරු ලක්ෂ්මන් කිරියල්ල ඇමැතිතුමා තේරුම් ගත්තේ වැරදි විදිහට. මම කිව්වේ කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක ඇතුලේ වෙන දේවල් අපි හොයන්නේ නැහැ. අපිට ඕනේ නැහැ. හැබැයි අපිට වැදගත් වෙන්නේ රටට උමනාවෙන තීන්දුව මොකක්ද කියලා. ඒ තීන්දුව තමයි මං කිව්වේ. ඒක මං දන්නේ නැත්නම් කොහොමද කිව්වේ? ඒ තීන්දුව තමයි කියන්නේ හතරක් පක්ෂයි හතරක් විරුද්ධයි දෙන්නේ ඇබ්ස්ටේන්.
Honorable minister you have 2 more minutes. Huh? You have 2 more minutes honorable minister.
No, I need at least about another 15 minutes. I will take it from our side. I'll have to give a full reply. Another 15 minutes. එතකොට මෙතෙන්දි මේ මෙතුමා කියන කාරණේ අනුවම ආණ්ඩුක්‍රම විවස්ථාවෙන් ඇබ්ස්ටේන් වෙන්න කියලා බලයක් දීලා නොතිබියදී සමාජිකයෝ දෙන්නේ ඇබ්ස්ටේන් වෙනවා කියන්නේ ඒකට විරුද්ධයි. එhmenan කතානායකතුමාට බලන්න තියෙන්නේ මොකද? හතරක් පක්ෂයි හතරක් විපක්ෂයි. හතරක් පක්ෂ නම් හතරක් විපක්ෂ නම් එහෙනම් කතානායකතුමාගේ තීරක ඡන්ද දෙන්න ඕන. නැත්තම් කොහමද රටක් ගෙනියන්නේ? දැන් මම කිව්වා වගේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගමිනිසුතුමා නඩු තීන්දුවක් ලියපුවාම ඒකට 4 දෙනෙක් එකඟ වෙනවා. 5 දෙනෙක් ඇබ්ස්ටේන් වෙනවා. මොකද්ද නඩු තීන්දුව? මේක තීන්දුව ගැනීමේ ආයතනයක්. මේක
Honorable Lakshman Kerala.
අම කිව්වේ කතානායකතුමා විවස්ථාදායක සභාව ඇතුලේ එතුමා ඡන්දය පාවිච්චි කරුවේ නැහැ. ඒකයි එතුමාට ඔබතුමා කියන විදිහට එතුමා පාවිච්චි කරන්න තිබ්බා. නමුත් විවස්ථාදායක සභාව ඉවරලා ඉවරුණයින් පස්සේ එතුමා ජනාධිපතිතුමාට ලියුමක් ලියනවා හතර පහ කරලා.
Thank you.
හොඳයි. දැන් ඔබතුමා ඔක කියනවා මම අහගෙන හිටියා. දැන් ගරු කතානායකතුමනි ප්‍රශ්නේ තිබෙන්නේ ඇත්තටම මේ අපි මේ ප්‍රශ්නේ මතු පිටනේ කතා කරන්නේ. දැන් එතකොට අපි පනත් කෙටුම් පතක් හදනවා පාර්ලිමේන්තුවට. දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් කියනවා පාර්ලිමේන්තුව උත්තරීතරයි කියලා. මොනවටද ව්‍යවස්ථාදායක කාර්ය සඳහා. ඇත්තටම අපේ පාර්ලිමේන්තුවේ එහෙම උත්තරීතරද? එහෙම උත්තරීතර භාවයක් නැහැ. අපේ ආණ්ඩු ක්‍රම රටාවේ හුඟක් විකෘති තැන් තියෙනවා. අපේ පාර්ලිමේන්තුව පනත් කෙටුම් පතක් හදපුවාම ඒ පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරපුවම ශ්‍රේෂ්ඨාධිකරණයට ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා නෑ ඔය කියන විදියට නෙවෙයි මෙන්න මේ විදියටයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව නීති හදන්න ඕනේ කියලා. එතකොට අපි ස්වාධිපත් අපිට තියෙනවද ස්වාධීනතාවයක්? එහෙම පාර්ලිමේන්තුවට එහෙම ස්වාධීනතාවයක් නෑ. එහෙම ස්වාධීනතාවයක් නැත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් දීලා තියෙන නිසා. ඇයි මේ බලයක් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්? 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මේ බලයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දෙන්න උනේ 1972 පළවෙනි ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදද්දී ආචාර්ය කොල්ලිණ්ඩාදසිල්ලා මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම කරපු වැරැද්දක් නිසා. මොකද්ද ඒ වැරැද්ද? ඒ වැරැද්ද තමයි ගරු සභාපතිතුමනි සෝල්බර් ව්‍යවස්ථාවේ යටතේ මේ රටේ තිබුණ ද්විමණ්ඩල බයිකැමරල් ලෙජිස්ලේචර් එක. ද්විමණ්ඩල ව්‍යවස්ථාදායකයක් තිබුණා. පාර්ලිමේන්තුව තිබුණා. පාර්ලිමේන්තුවට උඩින් සෙනට් මණ්ඩලයක් තිබුණා. එතකොට මේ පාර්ලිමේන්තුවේ අනපනත් පැනවීමේ යෝජනා සම්මත කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමේ වගකීමක් බාර දීලා තිබුණා පාර්ලිමේන්තුවට උඩින් තිබුණු සෙනෙට් එක. ඒ සෙනෙට් ක්‍රමය මුළු ලෝකෙම පිළිගත්ත ඉතා සාර්ථක ක්‍රමයක්. මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරු අර සුමන්ත්‍රන් මන්ත්‍රීතුමා කිව්ව ජාතියේ ඉලිටරේට් අය නෙවෙයි. එතුමාගේ කටේම තිබුණේ ඒක. එහෙම ඉලිටරේට් අය නෙමෙයි පාර්ලිමේන්තුවට එන්නේ. පාර්ලිමේන්තුවට එන්නේ හැමෝම නැතත් හුඟක් අය දැන උගත් අයගෙන තමයි එන්නේ. දැන් කවුරු හරි කියනවාද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට එන්නේ ඉලිටරේට් අය කියලා? හැබැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඒගොල්ලන්ගේ ප්‍රිවි කවුන්සිල් එකේ තියාගෙන ඉන්නවා. ඊළඟට ඇමරිකාවේ හැදුවේ විධායක ජනාධිපති ක්‍රමය. විධායක ජනාධිපති ක්‍රමය හදලා ඒ රටෙත් තියෙනවා සෙනෙට් මණ්ඩලයක්. ලෝකේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී රට අපේ අල්ලපු රට ඉන්දියාව වෙස්මිනිස්ටර් ආකෘතිය. හැබැයි ඒත් තියෙනවනේ සෙනෙට් මණ්ඩලයක්. ලෝක සභාවක් තියෙනවා. හවුස් ඔෆ් කොමන්ස්, හවුස් ඔෆ් ලෝඩ්ස්. දැන් අපේ රටේ මේ ක්‍රමය නැති කරා. මේ ක්‍රමය නැති කරා වගේම 72 ව්‍යවස්ථාවේදී මම දකිනවා බරපතල ගණයේ අඩුපාඩු කීපයක් සිද්ධ වුණා. එකක් තමයි සුළු ජාතීන් වෙනුවෙන් ලබා දීලා තිබුණ අයිතිවාසිකම 29 වෙනි වගන්තියේ ගිරියල්ල මැතිතුමා දන්න හොඳට. එතකොට ඒක ඉවත් කරා 72. හැබැයි ඒ වෙනුවට 72 ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කියලා පරිච්ඡේදයක් ආවා. ඒක හරි ලස්සනයි. හැබැයි ඒක ලස්සන වුණාට ඒ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණාම සහනයක් දෙන්න අධිකරණයට බලයක් දුන්නේ නැහැ. ඒක නිවැරදි කරා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1978 ව්‍යවස්ථාවේදී. එතකොට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙන අවස්ථාවේදී කටයුතු කරන්න 126 වගන්තියයි 17 වෙනි ව්‍යවස්ථාවයි ආණ්ඩු ක්‍රම රටාවට ඇතුළත් කරා. ඒ ප්‍රශ්න විසඳුවා. ඊළඟට 72 ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෝසි කරා. මොකක්ද උනේ? 77 වෙනකොට ලොකුම චෝදනාව ආණ්ඩු 8ට බැස්සේ එකයි. සම්පූර්ණ රාජ්‍ය සේවයේ දේශපාලනීකරණයට යට වුණා. ගොඩක් චෝදනා තිබුණා. ඒ ආණ්ඩුම දියවලා ගියා. ඊළඟට සෙනට් මණ්ඩලයක් නැහැ. පාර්ලිමේන්තුව තනියෙන් නීති හැදුවා. ඕන ඕන දේවල් කරා. අධිකරණයට බලයක් නැහැ. සෙනට් මණ්ඩලයක් නැහැ. අන්තිමට ආසනෙම කොදුනේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට ආසන 140ක් හදලා දුන්නා. ඒ කරපු වැරදි නිසා තමයි මේ රටේ දැන් හුඟක් දොස් කියනෝනේ විධායක ජනාධිපති ධූරයට බලතල වැඩි කියලා. ඒ බලතල හදන්න පාර කැපුවේ 72 ව්‍යවස්ථාව. අපි ගරු කරන නායකයෝ තමයි එදා හිටියේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් පිළිබඳ විසරදයෝ ડોક્ટર කොල්ලිණ්ඩාද සිල්වා, ડોક્ટર එන්.එම්. පෙරේරා, ෆීලික්ස් ඩයිස් බණ්ඩාරනායක, ඒ ඔක්කොම එකතු වෙලා හදපු ව්‍යවස්ථාව. ඒ හදපු ව්‍යවස්ථාවේ මොකද වුනේ? සුළු ජාතින්ගේ අයිතිවාසිකම් නැතුව ගියා. ඒ කට්ටිය පෙළඹුණා යුද්ධ කරන්න. උතුරේ ත්‍රස්තවාදී සංවිධානවලට එකතු වුණා. සෙනෙට් මණ්ඩලය අහෝසි කරා. සුළු ජාතික ජනතාවට බියක් ඇති වුණා. මොකද එදා සෙනෙට් මණ්ඩලයේ හිටිය සභාපතිතුමනි සෑම ජන කොට්ටාසයකම උගත් වැදගත් පිළිගත් ඒ ජනතාව පිළිගත් නායකයෝ. ඒ නායකයෝ ඉන්නකොට සුළු ජන කොටස් වලට පවා ලොකු හයියක් තිබුණා, විශ්වාසයක් තිබුණා, මේ උඩම ඉන්නව අපේ අය, ඒක නිසා අපිට හානියක් වෙන්න දෙන්නේ නැහැ. ඒකත් නැති වුණා. ඒකත් නැති කරපු නිසා තමයි ඉන්දියාවෙන් ඇවිල්ලා බලහත්කාරයෙන් පළාත් සභා ක්‍රමය අපේ පිට ගැහුවේ. පාර්ලිමේන්තුවට උඩින් පාර්ලිමේන්තුවේ නිවැරදි කරන්න තිබුණු සෙනෙට් සභාව අහෝසි කරා. ඒක නිසා ඉන්දියාව බැලුවා විසඳුම්. ඒගොල්ලෝ කරුවා මේ ප්‍රශ්නේ විසඳන්න නම් අපි පළාත් සභා හදනවා කියලා පාර්ලිමේන්තුවට යටින් සභා ක්‍රමයක් බැස්සුවා. ඔය සෙනෙට් මණ්ඩලයේ තිබුණා නම් ඔය 13 වෙනි සංශෝධනය එන්නේ නැහැ. එහෙනම් මීට වැඩිය හොඳ ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. අද පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව ජනතාවට ලොකු කලකිරීමක් තියෙනවා. ඒක කථානායකතුමා නිසායි කියලා කියන්නත් බෑ. ඒක තව එක්කෙනෙක් නිසායි කියලා කියන්න බෑ. මේ හැමෝම අඩු වැඩි වශයෙන් මේකට දායක වෙලා තියෙනවා. ඔය පුටුවේ කථානායකතුමා කටයුතු කරන එක ඒ තරම් පහසු ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. සමහර අපි දැකලා තියෙනවා කතා කරනවා එතුමාගේ වයසටවත් සලකන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව තුළ කතා නොකළ යුතු වචන මම අහලා තියෙන ඕන තරම්. ඒ අශෝභනයි. එහෙම වචනයක් එක මන්ත්‍රී කෙනෙක් පාවිච්චි කරනකොට ඒක කැළල 225ටම එනවා. සමහර මන්ත්‍රීවරු ඒවා හිතන්නේ නැහැ. ඒක නිසා තමයි ජනතාව මේ පාර්ලිමේන්තුව හොඳ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්න කටයුතු කරන්නේ. ඒක නිසා කරු කථානායකතුමනි මම කැබිනට් මණ්ඩලයට යෝජනා කරලා තියෙනවා, මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ පාර්ලිමේන්තුවට. අපිට දැන් තියෙන ක්‍රමේ මේ අවුල ලිහෙන්න ඕන. ඒ අවුල ලිහන්න නම් අපිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යම් සංශෝධන සිද්ධ කරන්න වෙනවා. මම යෝජනාවක් විදිහට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ සිනෙට් ක්‍රමය අපිට ඕන. මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කෙටුම්පතත් අර්ථ නිරූපණය කරනවා, පනත සම්මත කරාට පස්සේ නීතියත් අර්ථ නිරූපණය කරනවා. දැන් මෙතන මෙහෙම ගිහිල්ලා අවුල්. පාර්ලිමේන්තුව පනතක් සම්මත කරනකොට ඒ පාර්ලිමේන්තු බලතල පාවිච්චි කරලා වඩාත්ම නිවැරදි එක සම්මත කරන්න ඕන පාර්ලිමේන්තුවට. ඒක අධීක්ෂණය කරන්න සෙනෙට් මණ්ඩලයක් ලෝකේ අනිත් දියුණු හැම දියුණු රටක්ම තියාගෙන ඉන්නේ ඇයි? අපි කරන සුළු වැරැද්දක් නිසා මුළු මහත් රටේම අනාගතේ අඳුර වෙන්න පුළුවන්. ඒක වැරදි තීන්දුවක් නිසා. අපි තීන්දුව ගන්නකොට හරි තීන්දුව ගන්නවා වගේම හරි වෙලාවට ගන්නත් ඕන. අද ගන්න ඕන තීන්දුව හෙට අරගෙන වැඩක් නැහැ. එතකොට වෙන්න ඕන විනාශ වෙලා ඉවරයි. ඒක නිසා කරු සභාපතිතුමනි මේ නිවැරදි කිරීම අපි යෝජනා කරන්නේ මේක ආණ්ඩු විදියට විපක්ෂ විදියට මේවා බෙදිලා කරන්න ඕනේව නෙවෙයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න, මේ රටේ නීති ආධිපත්‍ය ස්ථාපිත කරන්න අවශ්‍ය නීති සම්පාදනය කරන එක මේ පාර්ලිමේන්තුවේ වගකීමක්. මොනවද අපිට දීලා තියෙන වගකීම්? අපිට දීලා තියෙන ප්‍රතිපත්ති හදන්න නීති ගේන්න. අපිට දීලා තියෙන දේනි වගකීම මේ රටේ රාජ්‍ය මූල්‍ය පාලනය කරන්න. ওই දෙක විතරයිනේ. ওই දෙක මිත්‍රකල් හරියට කරා නම් අද මේ වගේ අවුල් වෙන්නේ නැහැ. ආර්ථිකේ කඩා වැටෙන්නේ නැහැ. අපි එක කරේ නැති නිසානේ මේක වෙලා තියෙන්නේ. මේක මේ එක අවුරුද්දකින් දෙකකින් වෙච්ච එකක් නෙමෙයි. මේක විවෘතාර්ථිකය ආපම පටන් ගත්තා. පහුගිය අවුරුදු 15 20 තමයි මේ තත්ත්වය භයානක තත්ත්වයට ආවේ. ඉතින් මේක මැතිවරණ කාලයක් ඉලක්ක කරගෙන විපක්ෂය ගෙනාව අපි කිසි තරහක් නැහැ. අපි වාද විවාද කරමු. මේවෙන් පාඩම් ඉගෙන ගමු. මේවෙන් අතීතයේදී මේ රට නිවැරදි තැනට ගෙනියන්න පුළුවන් හොඳ පාඩම් මේවෙන් අපිට ආවොත් අපි ඒකත් ඉගෙන ගමු. මේක මේ ගරු කථානායකතුමනි මේ ලෝකෙම තියෙන ට්‍රෙන්ඩ් එකක්. මේක මේ අවුරුද්ද ඇමරිකාවෙත් මැතිවරණ, මහා බ්‍රිතාන්‍යෙත් මැතිවරණ, ඉන්දියාවෙත් මැතිවරණ, රුසියාවෙත් මැතිවරණ, ලංකාවෙත් මැතිවරණ. දැන් බලන්න මේ මේක අපේ ප්‍රශ්නයක් විතරද කියලා මේ පත්තරේ මම පෙන්නන ඔබතුමාට මේ ෆයිනෑන්ෂල් ටයිම්ස් බ්‍රිතාන්‍යයේ නැෂනල් නිවුස් පේපර් ඔෆ් ද ඉයර් ෆ්‍රයිඩේ 15 මාර්ච් මේ මාසේ 15 වෙනිදා මේ ෆයිනෑන්ෂල් ටයිම්ස් මේ පුවත්පතේ හෙඩ්ලයින් එක මොකද්ද හෙඩ්ලයින් එක working hours for commons hit record low under sunak ඒක කියනවා the working day of for mps in the house of commons chamber has been shorter on the average this parliamentary session than in any other past quarter century according to a financial times analysis prime minister rishi sunak has been accused of presiding over a zombie parliament they are calling the house of commons as zombie parliament with opposition parties arguing the relative shortness of the average parliamentary day shows a administration running out of steam there is a very little going on day to day said one conservative minister a labor insider said some prime debating slots in the chamber were being dedicated for niche issue to fill the time මේ චෝදනාවම අද තියෙන මේ කතානායකතුමාට තියෙන චෝදනාවම මහා බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂයේ කොන්සර්වේටිව් පක්ෂයේ අගමැතිවරයාට කරනවා. පාර්ලිමේන්තුවේ කාලේ නිකන් කාලා දානවා. පාර්ලිමේන්තුවේ වැදගත් දේවල් කරන්න තියෙන කාලේ වැඩකට නැති පෙටි ඉෂුස් වලට සුළු කරුණු වලට කාලේ නාස්ති කරනවා. පාර්ලිමේන්තුවේ කාලේ අඩු කරලා තියෙනවා. එනිසා මේ පාර්ලිමේන්තුව ඒ සොම්බි පාර්ලිමේන්තුවක් ඒක සෙල්ලම් පාර්ලිමේන්තුවක් වගේ. කවුද මේ විපක්ෂයේ ලේබර් පක්ෂය at the eve of the election that they are making allegation against the conservative government headed by this Sunak ඉතින් මේ මැතිවරණ කාලයේදී මේ වගේ දේවල් මේ වගේ චෝදනා ඉදිරිපත් වෙනවා කමක් නැහැ ඒවා ඉදිරිපත් කරන්න එපයි කියලා අපි කියන්නේත් නැහැ ඉදිරිපත් කරාට ප්‍රශ්නකුත් නැහැ ඒවා පිළිබඳව අපි වාද විවාද කරන්න සූදානම් නමුත් මම කියන්නේ ගරු සභාපතිතුමනි මේ විවාදයේ දවස් 3කට දැන් වෙන් කරලා තියෙනවා. දැන් මේ බ්‍රිතාන්‍යයේ මේ ෆයිනෑන්ෂල් ටයිම්ස් එකේ දාපු එකම තමයි අපේත් හරිනම් හෙඩ්ලයින් එන්න ඕනේ. දැන් මේ දවස් 3ක් මේ විවාදයක් තියෙනවා කතානායකතුමා ඔන්ලයින් පනත අස්සම් කරපු එක වැරදි කියලා. අනිත් එක විවාහතාදායක සභාවය ගත්ත එතුමාගේ රෙකමෙන්ඩේෂන් එක නැත්තම් තීරණය ආපු එක වැරදි කියලා. දැන් මම බොහොම පැහැදිලිව පෙන්නුවා වෙන මොනවද එතුමාට කරන්න පුළුවන්. එතුමාට වෙන කරන්න පුළුවන් විකල්පයක් කියන්නකෝ
නීතිය.
එහෙම විකල්පයක් තියෙද්දී හරි දේ කරන්න විකල්ප අවස්ථාවක් හොඳ පිළිතුරක් තියෙද්දී වැරදි දේ කරා නම් අපිත් එතුමාට විරුද්ධයි. හැබැයි එතුමා මේ සිද්ධ මේ කාරණේ සිද්ධ කරලා තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව. බොහොම පැහැදිලිව මම කිව්වා මේ ඉදිරිපත් කරපු චෝදනා 9ක් තියෙනවා ඔන්ලයින් එකේ. අපි බොහොම නිහතමානීව පිළිගන්නවා. වගන්ති 4ක එක ලයින් එක බැගින් කපන එක කැපිලා නැහැ. ඒක හදන්න කැබිනට් මණ්ඩලය අනුමැතිය දීලා තියෙනවා. ඒ ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ. ඊළඟට විවස්ථාදායක සභාව. විවස්ථාදායක සභාවේ ගොළුවන්ට ඉන්න බෑ. Either they must have the guts to take a decision or they must have a grace to retire. That is the policy. එක්ක තීරණයක් ගන්න කොන්ද හයියක් තියෙන්න ඕන. පෞරුෂයක් තියෙන්න ඕන. එම් පෞරුෂයක් නැත්නම් ඉදිරි ඉවත්තලා යන්න ඕන. What else can they do? That is the only option. එතකොට එතනට ආවනම් ගරු සභාපතිතුමනි මේකට මේ පත්වීම හොඳ නෑ. මේකට අපිට එකඟ වෙන්න බෑ කියලා ඇයි කියන්න බැරි? ඇයි කියන්න බැරි? We don't want puppets in the constitutional council. අපිට ආණ්ඩු ක්‍රම ගත්තා දායක සභාවට පඹය ඕනේ නෑ. රූකඩත් ඕනේ නැහැ. අපිට ඕනේ තීන්දුවක් ගන්න පුළුවන් පෞරුෂයක් තියෙන සමාජිකයෝ. එතකොට මේ සමාජිකයෝ දෙදෙනෙක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කළේ නැහැ කියන එක කතානායකතුමාගේ පිටින් යවලා එතුමා එලවන්නද කියන්නේ? ඒක හරිද? ඔබතුමාලගේ හෘද සාක්ෂිට අනුව ඒක එකඟද? ඒක මම අහන්නේ. එනිසා මේක මේ පළක් නැති විශ්වාස භංග යෝජනාවක් කරු කිරියල්ල මැතුමනි මේක ඔබතුමාලත් නිහතමානී වෙලා මේකේ පොඩි අඩුපාඩුවක් වෙච්ච එක අපි පිළිගත්තනේ. අපිත් නිහතමානීව වගන්ති හතරක පේලි හතරක් හැලිලා තියෙනවා. ඒක නිවර්දි කරන්න දැන් තමයි පියවර අරන් තියෙනවා. ඒක නිසා මේ පාර්ලිමේන්තුවේ කාලය අපිට හුඟක් වටින දේවල් වලට යොදවන්න පුළුවන්. ඒ කාලය අරගෙන අපි ඒ වටිනා වැඩක් අපි කරමු. අපි මේ විවස්ථාදායක ක්‍රමය වෙනස් කිරීම සඳහා හොඳ ක්‍රම
මොනවද කියලා
සාකච්ඡා කරමු. Yes, I'm winding up. එතකොට ඒ කාල සීමාවල් අරගෙන අපි මේ රටට වැදගත් දෙයක් සාකච්ඡා කරමුයි කියන යෝජනාව මම ඔබතුමාලට කාරුණිකව ඉදිරිපත් කරමින් මේ වෙනුවෙන් තවත් කාලයක් ගන්න නැතුව මේක අදින් මෙතනින් ඉවර කරගෙන අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
Thank you honorable Lakshman Kirella.
දැන් මෙතුමා කිව්වම ඡන්ද දීමෙන් වැලකී සිටීම නිකන් පපට් පඹෙක් වගේ කියලා. ඉතින් මේ පාර්ලිමේන්තුවේ ඡන්ද දෙනකොට ඡන්ද දීමෙන් වැලකී ඉන්නේ නැද්ද? ඒකේ පඹයෝද? පඹයෝද පපට්ද?
හරි.
ශ්‍රේෂ්ඨාධිකරණය ගැන වැඩක් නැහැ. පාස් ශ්‍රේෂ්ඨාධිකරණය ගැන වැඩක් නැහැ.
Thank you.
පාර්ලිමේන්තුව in parliament sir we have the right to abstain. According to him when you abstain you are a puppet. Right? This is absurd. It's a right. It's a right we have.
Thank you.
Sir, right we have in parliament. The constitutional council is a committee. The right we have in parliament the committee of has. It's common sense. The right we have in parliament the constitutional council also has.
Thank you. Honorable Minister,
garu sabhapati
let's not make this a debate but let's make the clarification.
මම උත්තරයක් දෙනවා. ගරු සභාපතිතුමනි ඒක common sense වෙන්නේ නැ uncommon way. It can't be a common sense in an uncommon way. It is not the common sense. The common sense is somewhat different. This parliament, the members can vote for or against. If they want to abstain, they can abstain. If they don't want to come to the parliament, they can stay at home. They can stay at home 3 months. 3 months. Can the members of the Constitutional Council stay away for 3 months? The judges of the Supreme Court, they are decision makers. We are not decision makers. We are the legislature. The judges are, we are policy makers. The judges are decision makers. Now when you have to appoint the judges to the superior courts of this country, to the Supreme Court, I will take, reduce from his time.
Already, Minister, already his time has been given to you, 15
right,
minutes.
Right, right. Only 2 minutes, only minutes. 2 minutes, only 2 minutes. Now, Garu Sabhapati Thumani, then Sreshtadhikarane, Abhyachanadhikarane, Egola Avila Pratipatthi Hadane, Bae. හදපු ප්‍රතිපත්ති අර්ථ නිරූපණය කරලා නඩු තීන්දුව දෙන්න ඉන්නේ. ඒ නඩු තීන්දුව දෙන ඉහළම අධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුතුමා ඇතුළු විනිසුරුවරුන් පත් කිරීමට පවා අනුමැතිය දෙන්න බලය තියෙන්නේ ආණ්ඩුක්‍රම විවස්ථාදායක සභාවට. එතකොට ඒ ආණ්ඩුක්‍රම විවස්ථාදායක සභාවට ගිහිල්ලා එතන මට මේක තේරෙන්නේ නැහැ කියලා නිදාගෙන ඉන්න බෑ. මේක අපිට හොයන්න වෙලාවක් නැහැ, මේක මට අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න බෑ කියලා නිකන් ඉන්න බෑ. That is a decision making body. They must take a decision either way. ඒකයි මං ඇහුවේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ 5 දෙනෙක් ඉන්න විනිසුරු මණ්ඩලයක එක විනිසුරුවරයයි නඩු තීන්දුව ලියන්නේ. තව විනිසුරුවරයෙක් අත්සන් කරනවා I agree කියලා. 3 දෙනෙක් කිව්වොත් එම I we abstain. උසාවිය අවලංගුයි. රටේ අධිකරණ පද්ධතිය මැරෙයි. විනාශ වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයක් මේ රටේ පවතින්න බෑ. එහෙම පුළුවන්ද? එහෙම රටක් වෙනසෙන්න පුළුවන්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුටවත් නඩු තීන්දුවක වාඩි වෙලා නඩුවක් අහලා අවසානයේ නඩු තීන්දුව ලිව්වට පස්සේ මට මේකට එකග වෙන්න බෑ, මං ඇබ්ස්ටේන් වෙනවා කියන්න බෑ. එක්ක එකග වෙන්න ඕනේ, එක්ක විරුද්ධ වෙන්න ඕනේ. ඒ වගේම තමයි විවස්ථාදායක සභාවේ දැනට ඉන්නේ 9යි, හරිනම් 10ක් ඉන්න ඕන. ඒ 10 දෙනාම කථානායකතුමාට තියෙනවා තීරක ඡන්දයක්. අනිත් 8 දෙනාටම කියන්න බෑ එක්කෙනෙකුටවත් I abstain.
Thank you,
we have not given that power to you by this constitution. What have been given, what has been given to you is either you accept or reject. That is
Thank
the
you.
law.
Thank you honorable professor.
Oh, otherwise resign.
Thank
otherwise
you.
resign.
Thank you honorable professor. Honorable Harshadi Silva,
may I because of they are all president's counsel etc. as a layman, may I ask you this question, sir? Now, is there a provision or isn't there a provision for these people to abstain? So if there is no provision for them to abstain, may I suggest that you make amend, you amend the rules so that they cannot abstain. No, is it, I mean, if it is like that, then it's an issue, no? But is it specifically said that you cannot abstain? No, it doesn't say anywhere you cannot abstain.
Honorable Minister.
Garu Sabhapati Tumani, I am thankful to Honorable Dr. Harshadi Silva. Even in the Supreme Court, you can go through the rules and you can go through the Constitution. It doesn't say, it doesn't specify anywhere that you cannot abstain. But the nature of that obligation, that office, is that you cannot. In the event that we'll have to make amendments in so many other laws. Not that we can't do it, we can do it. But why should we complicate it? For what purpose we appointed them to the Constitutional Council? To take a decision. The powers of the President is curtailed. It was removed from him and given to the Constitutional Council. Please take a decision.
Hello, Honorable Archer.
What matter? May I now, in the case of the Supreme Court, sir, sometimes judges recuse themselves because there are personal matters, right? If it's a personal matter, you don't want to sit in judgment. Now, so I do not know under what circumstances these two people abstain. It could even be a personal matter. Now, in a situation like that, right, if it judge recuses him or herself, then perhaps I guess a new person can be asked to sit in judgment. Now, in this case, how do we deal with it? What if there are personal issues?
Honorable Minister, please yes, be brief about this.
Now, in a case where the judge cannot consciously come to an impartial decision in respect of a certain matter, due to personal reason, no personal involvement, some person is known to him, certainly that is there is a conflict of interest. They say, I will not sit in this bench. I don't want to hear the case. Then the case is being referred to the other judges where that there is no conflict of interest. In this case, that qualifications that we have already, you know, that's given in the Constitution. In addition to that, there were regulations, rules of the Constitutional Council. I think that Honorable Member has not gone through it. That this Constitutional Council, they drafted their rules running into 56 pages. At a particular time, that's we were blamed. We were not allowing, the President has not allowed that is to be printed. But that we did it with a purpose, because 56 pages rules, can you understand? It's an insult to the Parliament. Now thereafter, we redrafted the rules, only 4 pages. Then the rule has specified, in the event that there is any conflict of interest, they must record the fact that I have a conflict of interest in this regard. That you will have to record it, but take a decision. While recording it, take a decision. Because like in the courts, if this judge is not available, we can get another judge. You can't do it here.
Thank you,
Minister. Only one constitutional, that is the apex body.
Thank you, Minister. Thank you.